හිත නිවන හෙවන හිත හදා ගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 84888 අංකයට යොමු කරන්න.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, හොඳයි පින්වත්නි, එමනම් අපේ කලින් විස්තර කළා මේ අට සමාපatti පුදවා ගන්න ආකාරය, ඉතේ සමාධි පුදවා ගන්න ආකාරය, විපස්සනාවට ඇතුල් වෙන දොරටුව. දොරටුව වශයෙන් අපි පෙන්වුම් කළේ ධාතු මනසිකාරය. ඒ කලින් විස්තරයේදී අපි දේශනා කළා ධාතු මනසිකාරය කියවහම මේ ස්වභාව ලක්ෂණ නෙමෙයි. ස්වභාව ලක්ෂණ කියන එකත් ප්‍රයෝජනවත් වෙනවා, පරමාර්ථ ලක්ෂණය වැදගත් වෙන්නේ. ස්වභාව ලක්ෂණයේදී අපි කලින් කිව්වා වගේම අපේ යම් තැනක තද වෙලා තියෙනවා. මේකත් පටවි ධාතුව නෙමෙයි, මේක පටවි ස්වභාවය. ඊළඟට අපිට වැගිරෙන ගතියක් දැනුණා. මේක ආපෝ ධාතුව නෙමෙයි, මේක ආපෝ ස්වභාවය. ඊළඟට උෂ්ණ ගතියක් දැනෙනවා ශරීරයේ කොටසක. මේක තේජ ධාතුව නෙමෙයි, මේක තේජෝ ස්වභාවය. ඊළඟට සැලෙන ගතියක් දැනෙනවා අපිට වායව ධාතුව නෙමෙයි, වායු ස්වභාවය. ධාතු වෙන්නේ පින්වතුනේ බෙදලා 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 කුඩාම අංශුව. අන්න ධාතුව කියන්නේ වචනේම බලන්නකො, වචනේම අපි තේරුම් ගන්නකො මොකද ධාතුව කියන්නේ කියලා. ධාතුව කියන්නේ කුඩාම රූපය. ඒතර කුඩාම රූපය අපි අරමුණු වෙන්නට ඕනේ. ඒතර අපි දැන් ගත්තොත් අපේ තද වෙන ගතියක් තියෙන තැන ගත්තොත් කුඩාම රූප ගොඩක තද වෙමුකෝ මේ තියෙන්නේ. අන්න ඒ වගේ දකින්නට ඕනේ. වැගිරෙන තැනක දැක්කොත් වැගිරෙන රූප උඩාම වැගිරෙන රූප විශාලක එකතුවක තමයි වැගිරීම තියෙන්නේ. උෂ්ණ ගතිය දැක්කොත් එහෙම උෂ්ණ කුඩා උෂ්ණ රූප විශාල ප්‍රමාණයක එකතුවක් තමයි මේ උෂ්ණ රූපය තියෙන්නේ. වායෝ ගත්තත් ඒ වගේමයි, කුඩා කලන රූප ගොඩක එකතුවක් තමයි මේ වායු ධාතුව කියලා කියන්නේ. දැන් තව උදාහරණයක් අපි කියන්නම්කෝ. දැන් බලන්න මේ අපි ඉන්න පොළොවේ බිමට ටයිල් අල්ලලා තියෙනවා. ඉතින් මේ ටයිල් කැටය කියන එක ගත්තට මේ ටයිල් එකේ අපිට යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි බලන්න මේ ටයිල් කැටේ කුඩා 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 අංශු වලට කැඩිලා කුඩාම අංශු ඒ අධ්‍යා අපි දැක්කොත් එහෙම මේක තියෙන කුඩා පරමාර්ථ අංශු අරමුණු කරගත්තොත් අපිට පේනවා එවැනි අංශු විශාල කෝටි ගණක එකතුවක් තමයි මේ ටයිල් කැටේ කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ යථාර්ථය අවබෝධ කර ගැනීමයි මේ ධාතු වල ස්වභාවය කියලා කියන්නේ. උඩින් අපි සරලව අවබෝධ කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ අවබෝධයෙන් මදි නිවන් දකින්. ඒ අවබෝධයෙන් සැබෑ ප්‍රඥාවක් වෙන්නේ නැහැ. අපිට යම් දල අවබෝධයක් එන්න පුළුවන්. අර විදිහට ඉතින් අපි මේ පරමාර්ථය හුරු කරනවා. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ඔච්චර දේවල් කරන්න ඕනද මේ නිවන් දකින්නේ කියලා. පින්වතුනි පරමාර්ථය අවශ්‍යයි. අපිට සංසාරයේ හුරුව නිසා පරමාර්ථය වැටහෙනවා නම් නිවන් දකින්න මේව අවශ්‍ය නැහැ. හැබැයි අපේ සංසාරේ හොරු අඩුයි නම් අපිට වැටහෙන්නේ නැත්නම් මේ දේ අපි පුහුණු කරවන්න ඕනේ. මනසට පුහුණු කරවන්න ඕනේ. සිය දහස්තර පුහුණු වෙනකොට අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ කයේ තියෙන රූප කුඩාම කුඩාම අංශු වැටහෙන්න පටන් ගන්න. ඒ වැටහෙන විදිහට මනස පුහුණු වෙනට ඕනේ. ඒ මනස පුහුණු වීමේදී අපිට ක්‍රම ගොඩාක් තියෙනවා. සංක්ෂේප ක්‍රමය, විස්තර ක්‍රම කියලා විස්තර ක්‍රම වලින් කරන්න පුළුවන්. ඒක ක්‍රමයක්. අපි ගමු පළමෙන් ගමු කෙස් කියලා අරමුණු කරන්න. කෙස් වල තියෙන කුඩාම කුඩාම රූප ධාතු මෙනෙහි කරන්න. එක කෙස් ගහක් කුඩු කරලා කුඩා ධාතු, ලොම් ගහක් කුඩු කරලා කුඩා ධාතු, නිය කුඩු කරලා කුඩා ධාතු, මේ වගේ ඒ එක එක කොටස් වල තියෙන කුඩා අංශු අරමුණු කරන්න පුළුවන්. මේ විස්තරයි. සංක්ෂේප ක්‍රමයේදී නම් අපි කෙලින්ම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු කියලා අපි මෙනෙහි කරනවා කුඩා අංශු අරමුණු කරගෙන. මේ මෙනෙහි කර කර යනකොට පින්වතුනේ කලින් හිතේ සමාධිය තිබුණා, සමාධි ආලෝකයේ තිබුණා. අන්න ඒ කාරණා නිසා හිත ඉතා ඉක්මනින් සමාධි වෙනවා, එකඟ වෙනවා. කය ඇතුලේ හිත එකඟ වෙනවා. එකඟ වෙනකොට තමන්ට අරමුණු වෙනවා, පළමෙන් දැනෙනවා මේ කය ටිකක් ඝණයක් වගේ. ඝන වෙච්චයිස් කුට්ටියක්, එමනත්තං කෙහෙල් කඳක් වගේ දැයින් පටන් ගන්නවා. තවදුරටත් මේ පටවේ ධාතු ආපෝ ධාතු කියන වැඩ වැඩ යනකොට මේ දේ අතුරු දහන් වෙනවා. අර අයිස් කොට්ටිය එමනත්තං කෙසෙල් කඳ වගේ තිබුණු කය මේව අතුරු දහන් වෙලා කයක් නැතුව වගේ විනිවිද යන ස්වභාවයක් මනසට මතු වෙනවා. ඒ අර ධාතු ස්වභාවය ප්‍රකට වෙනවා. මේ විදිහට ධාතු ස්වභාවය හොඳට ප්‍රකට වෙනකොට අර කය අතුරු දහන් වෙලා කුඩා කුඩා අංශු පමණක් ශේෂ වෙනවා. හරිට දැන් බලන්න අහස දිහා බලාම අහස පුරාවට තියෙනවා කුඩා කුඩා තරු කැට විතරක් තියෙනවා. අන්න ඒ වගේ ශරීරය පුරා කුඩා කුඩා රූප කලාප ගොඩක් රූප අංශු ගොඩක් ධාතු ගොඩක් පමණක් ශේෂ වෙනවා කය පිළිබඳව අතුරු දහන් වෙනවා. මේ தത്വෙට මනස ධාතු මනසිකාරය පුරුදු කරන්න ඕනේ. මේ තමයි ධාතු මනසිකාරය තුළ ලැබෙන සමාධිය. ඒ සමාධිය උපචාර සමාධියක් ධ්‍යාන වෙන්නේ නැහැ. ඒ උපචාර සමාධිය දක්වා මනස හොඳට පුහුණුනාම දැන් කුඩා කුඩා අංශු අරමුණු වෙන්න පටන් ගන්නවා මනසට. ඇහි අරමුණු කරන්න පුළුවන්, කනේ අරමුණු කරන්න පුළුවන්, නාසය අරමුණු කරන්න පුළුවන්, දිවේ අරමුණු කරන්න පුළුවන්, ශරීරය අරමුණු කරන්න පුළුවන්, හදවත අරමුණු කරන්න පුළුවන්, ద్వාර හයේම අරමුණු කරන්න පුළුවන්, ධාතු අංශු අරමුණු කරන්න පුළුවන් මානසිකත්වයක් වෙනවා. තව කුඩා උදාහරණයක් අපි කියා දෙන්නම්. අපි මේ ධාතු මනසිකාරය පුරුදු වෙන්න කලින් තමන්ගේ අත දිහා බලන්න. තමන් අත දිහා බලපුවාම තමන්ට පේන්නේ අත ඝණයක් හැටි තමයි පේන්නේ. ධාතු මනසිකාරය හුරු කරපු කෙනෙක් ධාතු හරහා අත දිහා බලන්න. හරියට විනිවිද යන කුඩා අංශු ගොඩක් පමණයි තමන්ට අරමුණු වෙලා පේන්නේ. අන්නේ ගතිය මත වෙන්නට ඕන. මේක තමයි ධාතු මනසිකාරය ලැබෙන සමාධිය. කලින් දැක්කේ අත දැන් දකින්නේ ධාතු ගොඩක්. ඒ වගේ කලින් දැක්කේ ඇහැ දැන් දකින්නේ ධාතු ගොඩක්. කලින් දැක්කේ කන දැන් දකින්නේ ධාතු ගොඩක්. කලින් දැක්කේ නාසය දැන් දකින්නේ ධාතු ගොඩක්. කලින් දැක්කේ දිව දැන් දකින්නේ ධාතු ගොඩක්. කලින් දැක්කේ ශරීරය දැන් දකින්නේ රූප ගොඩක් ධාතු ගොඩක්. කලින් දැක්කේ හදවත දැන් පේන්නේ කුඩා අංශු ගොඩක් ධාතු ගොඩක්. මේ විදිහට ඒ විනිවිද යමින් මේ ශරීරය පුරාම කුඩා කුඩා අංශු මේ ධාතු දකින්න පුළුවන් මානසිකත්වයක් පුරුදු වෙන්නට ඕන. ඒ මානසිකත්වය පුහුණු කරවීමට අපි කියනවා ධාතු මානසිකාරය කියලා. මානසිකාරය කියන වචනේ පුහුණු කරවීම. ඒත් ධාතු පිළිබඳව මනස පුහුණු කරවනවා. මේ විදිහට පුහුණු කරලා ටික කාලයක් යනකොට හොඳට ධාතු අරමුණු වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් භාවනාව එහෙම කරන්න ඕනයි, භාවනාව කියන එක නිකම් බලන් හිටපු එකක් කියලා හිතන්න පුළුවන්. එහෙම කන්නේ මේ පින්වතුනි. එහෙම එහෙනම් අපි හිතන්න පුළුවන් නම් ගොවිතැනක් ගිහින් කරන්න ඕනේ. ගොවිපළට ගිහින් නිකම් බලන් හිටියම ඇති. අපිට හිතෙන්න පුළුවන් දැන් ගොවිතැනක් කෙනෙක් කරන්න ඕනේ. නිකම් ගොවිපළට ගිහින් බලන් හිටියම ඇති. නිකම් ආසන්නයේ ඒවි. මේ වගේ හිතුවෙල්ල එන්න පුළුවන්. නමුත් ඒක සාර්ථක වඩන්නේ මේ පින්වතුනි. ගොවිතැනට ගියා නම් ගොවිතැන කරන්න ඕනේ. එහෙම කරත් තමයි සාර්ථක ආසන්නක් ගලපන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාර කිත්තාට ගියා නම් ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. එතකොටයි සාර්ථක ආසන්නක් ලැබෙන්නේ. ඒ වගේම තමයි අපේ අධ්‍යාපනයට ගණන් අධ්‍යාපනය කරන්න ඕනේ. එතකොටයි අපිට සාර්ථකත්වයක් ලැබෙන්නේ. මේ වාගේ භවනාවට ගියා නම් භවනා මානසිකාරය පුහුණු කරවන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මේක සාර්ථක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නැහැ. මේ විදිහට මේ ධාතු මානසිකාරය හොඳට පුහුණු වෙනවා. මේ ආකාරයෙන් පුහුණුනාම පින්වතුනේ දැන් අය කය විනිවිද යමෙන් කුඩා 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 රූප කලාප සියල්ලක් මරමුණු කරන්න පුළුවන්. කයේ දැන් ගත්තාම කෙස් ගහේ ඉඳන් යට මහපට ඇඟිලි දක්වාමත් මහපට ඇඟිලි ඉඳන් කෙස් ගහ දක්වාමත් මේ හැම දෙයක්ම කුඩා අංශු වශයෙන් කුඩා රූප වශයෙන් පට ව්‍යාපෝ තේජෝ වායෝ වශයෙන් දැක් ගන්න පුළුවන් මානසිකත්වයක් මනස හොඳට පුරුදු වෙනවා. තා ප්‍රබල සමාධියක්. කලින් අපිට තිබුණ ධ්‍යාන සමාධි අර්පණා සමාධි තිබුණා ඊටත් වඩා ප්‍රබලයි. හැබැයි මේ සමාධිය උපචාරයි. උපචාර වුණාට පින්තුනේ මේ සමාධිය තුළ නුවණ පිහිටන නිසා ඉතා ප්‍රබලයි මේ සමාධිය. තමන්ට නීවරණයන් කිට්ටු වෙන්න බැරි සමාධියක්. මොකද මේ ධාතු මනසිකාරය හොඳට පුහුණුනාම නීවරණ, ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, මාන වගේ දේවල් විශාල ප්‍රමාණයක් කැඩලා යන බොහොම සැහැල්ලු සතුටෙන් තමන්ගේ ජීවිතාව ගත කරන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මේ ආකාරයෙන් ධාතු මනසිකාරය පුහුණුනාම අපිට ලෞකික ජීවිතේ ගත කරන්න පුළුවන් වෙයිද කියලා. ඒවට බාධාවක් නැහැ පින්වතුනි. ලෞකික ජීවිතේ අපි එදිනදා කටයුතු කරනවා. හැබැයි හොඳ කුසල් පදනමක් ඉඳගෙන, හොඳ සමාධි පදනමක් ඉඳගෙන, හොඳ සැහැල්ලු පදනමක් ඉඳගෙන, හොඳ සතුටු ඒ වගේම ප්‍රීති පදනමක් ඉඳගෙනයි දැන් අපේ ලෞකික ජීවිතේ අපි කටයුතු කරන්නේ. අන්න ඒ විදිහට මනස හොඳට සකස් වෙලා එනවා දහමත් එක්ක. මේ දහම යම් විදිහකට ඒ ධාතු මනසිකාරය ඒ විදිහට හොඳට පෝෂණය වුණාම ඒකට කියනවා ධාතු මනසිකාරය. ඊළඟට ඒකට අපේ රූප විපස්සනාව කියලා එකක් එක්කව කරගන්නවා. මීට එහාට ගැඹුරට තව පුහුණු කරනවා. අපි කලින් කියවන්නේ මේ කයේ තියෙන රූප වර්ග 28ක් කියලා. ඒ වටහා ගන්න මනස පුහුණු කරනවා. රූප කලාපයක් ගත්තාම පෙන්වතුනේ මේ රූප කලාපයේ සුද්ධාෂ්ටකයක් තියෙනවා. අපි දැන් මේ මහා භූත හතර කියන හතර තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ වගේ වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. ඕජාවක් තියෙනවා. දැන් බලන්න අපි ඇපල් කෑල්ලක් කරන් බලන්න. ඇපල් කෑල්ල අරන් බැලුවොත් මේ කෑල්ලේ පඨවි ගතිය තියෙනවා. ඒ වගේ මෙරකපුවා වතුර ගතියක් තියෙනවා. ඒ වගේ උෂ්ණත්වයක් තියෙනවා. සැරණ ගතියක් තියෙනවා. වායෝ ගතියක් ඇතුළේ තියෙනවා. ඒ වගේ මේකේ වර්ණයක් තියෙනවා. මේකේ ගන්ධයකුත් තියෙනවා ඇපල් ගෙඩියේ. රසයකුත් තියෙනවා ඇපල් ගෙඩියේ. ඕජාව. ඒ කියන්නේ මේ ඇපල් නිසා කායික පෝෂණ ශක්තියකුත් පිහිටනවා. ඕජා ශක්තියකුත් පිහිටනවා. මේ දේම කුඩාම ඇපල් කෑල්ලේ තියෙන කුඩාම රූප කලාපයක් අරන් බැලුවත් තියෙනවා පෙන්විතනේ. කුඩාම රූප කලාපයක් අරන් බැලුවත් ඒකෙත් තියෙනවා පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, වායෝ ස්වභාවය, වර්ණයක් තියෙනවා ඒකේ. ගන්ධයකුත් තියෙනවා ඒ කුඩාම රූපේ, රසයකුත් තියෙනවා ඒ කුඩාම රූපේ, ඒ වගේම ඕජා ශක්තියකුත් තියෙනවා ඒ කුඩාම රූපේ. අන්න ඒ විදිහට මේ ශරීරයේ තුරාම තියෙන සියලුම රූප කලාපවල මේ සුද්ධාෂ්ටකය තියෙනවා. සුද්ධාෂ්ටකය අවබෝධ කරගන්නට ඕනේ. ඒ රූප කර්මස්ථානයේදී සුද්ධාෂ්ටක ඵලයෙන් අවබෝධ වෙනවා. ඊළඟට මේ ශරීරයේ රූප වර්ග ප්‍රධාන වර්ග දෙකකට කැඩෙනවා. ඒ රූප වර්ග දෙකෙන් එක වර්ගයක් තමයි පංච ඉන්ද්‍රයන්ට පිහිටන රූප වර්ග. ඒවා රූපයන්ගෙන් අනුරූපයන්ට වඩා වෙනස්. ශක්තිමන්තයි විශාල ප්‍රමාණයන්ගෙන් වැඩි. ඒ වගේම සාමාන්‍ය රූප තියෙනවා ශරීරයේ. ඒවා ඊට වඩා අකෘපයන්ගේ ස්වභාවය අඩුයි. ඒතර මනසට හොඳට පුරුදු වෙනවා පැහැදිලි රූප සහ අපැහැදිලි රූප කියලා රූප වර්ග දෙකක්. මේ පැහැදිලි රූපයන්ගේ අර හරියට මේ පැහැදිලි තරුකට තියෙනවා අහස ඒ වගේ පැහැදිලි. අපැහැදිලි රූපයන්ගේ අපැහැදිලි තරුකට වගේ ඒ පැහැදිලි ස්වභාවයක් නැහැ රූප තියෙන බව දන්න. මේතර මේ වර්ග දෙක තේරුම් කරගන්න. පැහැදිලි රූප සහ අපහැරි රූප. ඉතින් මේ වර්ග දෙකම තේරුම් අරගෙන මේ වර්ග දෙක හරහා නැවත සුද්ධාෂ්ටකය අරමුණු කරනවා. ద్వාරවලට යන්නවා. ద్వාර හයත් සුද්ධාෂ්ටක අරමුණු කර ගන්නවා. මේ විදිහට කරගෙන යනකොට තව තවත් මේ රූපයන් ගැඹුරට ගන්න පුළුවන් ශක්තියමත් වෙනවා. ඊළඟට මේ රූපයන්ගෙන් කොටසකට තියෙනවා පින්තුනේ ජීවිතේන්ද්‍රිය කියලා. අපි දැන් ජීවත් වෙනවානේ. මේ ජීවත් වෙන එක ස්වභාවය පිහිටන්නේ මේ ජීවිතෙන්ද රූපේ නිසා. එහෙම ජීවිතෙන් රූපයක් නැත්නම් ඒ රූපය ඉක්මනින් විනාශ වෙනවා. ඒ රූපය විනාශ වෙන්න දෙන්නේ නැතුව නැවත නැවත අලුත් කරවන්නේ ජීවිතෙන්දෙන්. අන්නේ ජීවිතෙන්දේ තියෙන රූපයකට කියනවා කර්මජ රූප කියලා. ඒ කර්මජ රූපය වෙනම වටහා ගන්නවා ජීවිතෙන්දත් එක්ක. ඊළඟට ප්‍රසාද රූප කියලා තියෙනවා. මේ වර්ණය දකින්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ තියෙන වර්ණ දකින්න පුළුවන්. කනේ තියෙන ශබ්ද අහන්න පුළුවන්. නාසය තියෙනවා ගන්ධය බලන්න පුළුවන්. ඒ වගේම දිවේ තියෙනවා රසය දැනගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ තියෙනවා ස්පර්ශ දැනගන්න පුළුවන්. හදවතේ තියෙනවා මේ චිත්තචෛසිකයන්ට උපකාර වෙන්න පුළුවන්. මේ වගේ රූප ස්වභාවයන් තියෙනවා. මේවට කියනවා ප්‍රසාදනීය රූප. මේ ප්‍රසාද රූපත් අපි අරමුණු කර ගන්නවා. එතකොට රූපයක රූප ගත්තාම සුද්ධාෂ්ටකය, ජීවිතින් රූපය, ප්‍රසාද රූපය. එතකොට මේ වගේ 10ක් දක්වා රූප හැදෙන්න පුළුවන්. මේවා බොහොම ගැඹුරෙන් ඉතින් ස්වාමීන් වහන්සේලා පෙන්වන්න කොන්න අපේ ගුරු ස්වාමීන් වහන්සේලා මෙයා පුහුණු වෙන්නට ඕන. පුහුණුනාම ටික දවසක් යනකොට රූප 28ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඇහි ගත්තොත් රූප වර්ග විශාල ප්‍රමාණයක් තියෙන රූප වර්ග 63ක් තියෙනවා ඇහි ඇතුලේ. ඒ 63 වෙන වෙනම දැක ගන්න පුළුවන්. අර 28 තව තවත් බෙදුම් වලට කඩලා බලපුවාම 63ක් තියෙනවා. 10 මිටි 3ක් තියෙනවා. 9 මිටියක් තියෙනවා. 8 මිටි 3ක් තියෙනවා. මේ විදිහට රූප 63ක් තියෙනවා. කනේ නාසයේ දිවෙත් ශරීරයේ මේ විදිහට ගත්තාමත් ඒ වගේ 63 මේ ආදී වශයෙන් රූප පිහිටනවා. මේ පිහිටනා වූ රූප වර්ග විවිධ ආකාරයෙන් අවබෝධ කරගන්න. ශරීරයේ කොටස් වලත් අවබෝධ කරගන්නවා. මේ විදිහේ රූප සියල්ලම අවබෝධ වුණා නම් තව මේ රූප තව වර්ග දෙකකට කැඩෙනවා. නිෂ්පාණ රූප සහ අනිෂ්පාණ රූප කියලා. ඒ වර්ග දෙකත් මේ විදිහට වටහා ගන්නවා. මේ සියල්ල පරිපූර්ණ වටහා ගත්තා නම් අපිට අවබෝධ වෙනවා කර්මජ රූප, චිත්තද රූප, ඉත්තුද රූප, ආහාරජ රූප. මේවා හැදෙන්නේ කොහොමද, මේවා පවතින්නේ කොහොමද කියලා අවබෝධයක් එනවා. පින්විතනේ මේ රූපයන් හැම වෙලේම අලුත් වෙයි පවතින්නේ. රූප පරම්පරා හැදෙනවා අය විනාශ වෙනවා, අය රූප පරම්පරා හැදෙනවා අය විනාශ වෙනවා. මේ ක්‍රමයකින් රූප තියෙන්නේ. දැන් හැදෙන රූපයෙන් පරම්පරා හැදෙනවා, ඒ පරම්පරා විනාශ වෙලා යනවා. අය රූපයක් හැදෙනවා, පරම්පරාත් එක්ක පවතින විනාශ වෙනවා. මේ වගේ ක්‍රමයකට තමයි මේ රූප තියෙන්නේ. නමුත් අපිට බාහිරෙන් බලපුවාම පේන එක දිගට තියෙනවා වගේ. එහෙම නැහැ. එහෙම තියෙනවා නම් පින්වතුනි අපිට නිතර ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අපේ රූපයක දිගට තියෙනවා නම් අපිට නිතර හුස්ම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දිගට එක රූප දිගට තියෙනවා අපිට නිතර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම දිගට රූප තියෙනවා නම් අපිට නිතර කැසිකලි වැසිකලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ රූපයන්ගේ වෙනස් වීම පරිවර්තන නිසා තමයි ඒව අපිට අවශ්‍ය වෙන්නේ. වේගෙන් ඒ රූප අලුත් වෙනවා, වෙනස් වී පවතිනවා. මේ ස්වභාවය දැක් ගන්නට ඕනේ. ඒ ස්වභාවයෙන් රූප සියල්ලම අවබෝධ වුණා නම් ඒකට කියනවා රූප පිළිබඳව අවබෝධ කරගත්තු නොවන රූප කර්මස්ථානය කියලා කියනවා. ඉතින් මේවා කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර භවනාවක් අවශ්‍යද කියලා. එහෙම කරොත් තමයි අපිට පැහැදිලි දර්ශනයකට එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපේ මුලා වෙන දර්ශනයක් කරහා මේක මම මාර්ගඵලය, මේක මගේ මාර්ගඵලය කියලා හිතාගෙන වැරදි තැනක ඉන්න පුළුවන්. හැබැයි මේ ආකාරයට වෙච්ච කෙනෙකුට හොඳවට නුවණ අවදි වෙලා ඒ අය නුමග යන ගතිය අඩුයි, මුලා වෙන ගතිය අඩුයි. ඒ අය දන්නවා දැන් මනස වැඩෙන්නේ කොහොමද, මනසේ දියුණු කළොත් දේවල් මොනවාද කියලා තේරුම් අරගෙන ඒ පැත්ත දියුණු කරගන්න. මේ විදිහට යම් කෙනෙක් රූප කර්මස්ථානය පිළිබඳව හොඳවට පැහැදිලි දියුණුවක් හදාගන්නවා, ඒ දියුණු කරගත්තායින් පස්සේ ඊළඟට නාමයන් පිළිබඳවත් ඒ වගේ අවබෝධ කරගන්න. ඒකත් අර වගේ බොහොම සියුම්, බොහොම අමාරු දෙයක්. හිත පිළිබඳව දැන් බලන්න, පළමෙන් තේරුම් ගන්න පින්වතුනි අපිට හිතක් තියෙනවා කියලා තේරුම් ගන්නත් අමාරුයිනේ. අපි බලන්නේ හැම වෙලේම මේ පුජ්‍යලයේ අර පුජ්‍යලයේ අර කෙනා මෙහෙමනේ බලන්නේ. මේ පුජ්‍යලයේ හිතකින් මේක වුණා කියලා බලන්නේ නැහැනේ. කෙනෙක් බැන්නාම අපි බලන්නේ නැහැනේ මේ පුජ්‍යලයා මේ තරහා හිතකින් මේ බැන්නේ කියලා හිතන්නේ නැහැනේ. මේ පුජ්‍යලයා තරහෙන් මට බැන්නානේ අපි එහෙමනේ හිතන්නේ. ඒත් මමත් බැන්නාම මට හිතෙන්නේ නැහැනේ මගේ මේ තරහා හිතෙන්නේ මම මේ බැන්නේ කියලා හිතෙන්නේ නැහැනේ. මට හිතෙන්නේ මමයි බැන්නේ මේ කෙනාට. මෙහෙමනේ හිතෙන්නේ. එහෙම නෙමෙයි පින්වතුනේ, මේක ඇතුලේ අපි හිතනවට වඩා ධර්මතා ගොඩාක් තියෙනවා. අන්නේ ධර්මතාවයන් අවබෝධ කරගන්න අපේ හිත පිළිබඳව තේරුම් ගන්නවා. ඒ හිත තේරුම් ගැනීමේදී අපි හිත වර්ග කරගන්නට ඕනේ. විවිධාකාර සිතුවිලි තියෙනවා. ඒ වර්ග අභිධර්ම ක්‍රමයට 89කට පෙන්වුම් කරනවා. ලෝභ, දේශ, මොහ ආදී වශයෙන් 89කට පෙන්වුම් කරනවා සිතුවිලි. ඉතින් ඒ 89 මහෝ වේවා යම් ක්‍රමයකට හෝ වේවා මේවා බෙදලා අපි තේරුම් කර ගන්නවා මේ සිතුවිලි ස්වභාවය. ඒ තේරුම් අරගෙන මේ සිතුවිලි ඇතුලේ පින්වතුනේ අපේ හිතනවාට වඩා ධර්මතා ගොඩාක් තියෙනවා. දැන් අපි එක ආරණ්‍ය අධ්‍යා බලන්න. අපි කියන්නේ අහවල් ආරණ්‍ය, අහවල් පන්සල, අහවල් විශ්වවිද්‍යාලය කියලා අපි පොදුවේ දකින්නේ. නමුත් පින්වතුනේ ඒක ඇතුලේ බැලුවොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ආරණ්‍ය ගත්තා ස්වාමීන් වහන්සේලා තව තව දේවල් දායක පින්වත්තුන් විශාල ප්‍රමාණයක එක්කෙනා එකේ කෘත්‍යයන් කරන විශාල කණ්ඩායමක් ඉන්නවා. පන්සලක විශ්වවිද්‍යාලයක ගත්තත් එහෙමයි, එකේ කෘත්‍යයන් කරන විවිධාකාර කණ්ඩායමක එකතුවක් තමයි මේ විශ්වවිද්‍යාලයක්, පාසලක්, ඒ වගේම පන්සලක්, මේ වගේ ආයතනයක් කියලා කියන්නේ. ඒ වගේ අපේ මේ මනස කියලා කියන්නේත් එහෙමනම් පින්වත්තුනි අන්න ඒ වගේ මේ විශාල ආයතනයක් වගේ මේක ඇතුලේ සිද්ධාන්ත ගොඩක එකතුවක් තමයි අපි මේ මනසක් කියලා කියන්නේ. මට තරහාගේ මනසක් කියලා කියන්නේ අර සිද්ධාන්ත ගොඩක එකතුවක් තමයි. ඒ වගේම මම මේ කෙනාට තරහෙන් බැන්නා, එහෙම නැත්නම් ඒත් ඒ වගේ මගේ හිත හොඳයි දැන් බොහොම සැහැල්ලුයි මේ කියන තැනත් අර සිතුවේලේ එක්ක ධර්මතා ගොඩාක් තියෙනවා. අර කණ්ඩායමක් එකට මේ කටයුත්ත කරනවා වගේ ධර්මතා ගොඩාක් එකට එකහුව වෙලයි කරන්නේ. අපි කියනවා දැන් අහවල් පන්සල නම්, අහවල් ආරණ්‍ය නම්, අහවල් ස්වාමීන් වහන්සේ නම් බොහොම හොඳයි කියලා කියන්නේ තනිකිනෙකුගේ දේ නෙමෙයි, කණ්ඩායමකගේ සිද්ධාන්තයයි. ඒ වගේම මේ මනස තුලත් එහෙමයි. අපි හොඳ මනසක් කියලා කියන්නේ තනිකිනෙකුගේ ස්වභාවයක් නෙමෙයි, අර කණ්ඩායම ඇතුලේ තියෙන කණ්ඩායම ස්වභාවය. කණ්ඩායම වලට ඇතුලේ තියෙන ගුණාංගවලට කියනවා පින්වතුනේ චෛසිකයි කියලා. ඒක කෙනෙක් හිතන්න පුළුවන් මේව අවශ්‍ය නැහැ අපි දැනගන්න කියලා. දැන් බලන්න කෙනෙක් මේ ශරීරයේ ලේ ගැන දැනගන්න. එතන මේ ලේ ගැන දැනගන්නකොට කෙනෙක් හිතන්න පුළුවන් ලේ වල වර්ණය විතරක් දැනගත්තම අපිට ඇති කියලා. ඉතින් ඒත් කමන්නේ ලේ වර්ණය අපි කවුරුත් දන්නවනේ. නමුත් පින්වතුනේ මේ ලේ වල තියෙන සංඝටක එහෙම නැත්නම් ඇතුලේ තියෙන දේවල් බලන්න විවිධ ආකාර ගොඩක් තියෙනවා මේක ලේ බින්දුවත් තුළ. ඒක ලේ බින්දුවත් තුළ ගත්තොත් එහෙම මේ ලේ පරිසින කරන තැනට ගිහින් බලන්න කී වර්ගයක් තියෙනවා සිය ගාණක් තියෙනවා ඒක ලේ බින්දුවක් ඇතුලේ. ඔය සුදුසුදාණු කියලා කියනවා, සතුසුදාණු කියලා කියනවා, තව එක එක වර්ග කියනවා, කොලෙස්ටරෝල් කියලා කියනවා, සීනි කියලා කියනවා, ලුණු කියලා කියනවා. එක එක වර්ග වලින් අපි ඒව හඳුන්වනවා ඉංග්‍රීසි වචන වලින්. ඒ වචන වලින් හඳුන්වන්නා ඔය වර්ග ගොඩක එකතුවක් තමයි මේක ලේ බින්දුවක් කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි පින්වතුනේ අපේ මේක සිතවිල්ලක් කියලා කියන්නේ අර විශාල ගොඩක එකතුවක්. අපි කලින් කියවන එක ටයිල් කැටයක් කියලා කියන්නේ කුඩා රූප කලාප ගොඩක එකතුවක්. අන්න ඒ වගේ මේක සිතෙවෙල්ලක් කියලා කියන්නේ විශාල ගොඩක එකතුවක් ඒක අපි අවබෝධ කරගන්න ඕනේ අවබෝධය සඳහා මනස පුහුණු කරවන්නට ඕනේ ඒ පුහුණු කරවීම තමයි නාම කර්මස්ථානය කියලා කියන්නේ ඉතින් කර්මස්ථානය පුහුණු කරවීමේදී අපේ ගුරු ස්වාමීන් වහන්සේලා බොහෝම ලස්සනට අනුපිළිවෙලට ඒවා කියලා දෙනවා මෙන්න මේ සිතෙවෙල්ල අරන් බලන්න උදාහරණයක් අපි අරන් බලන්න කුසල සිතෙවෙල්ලක් අපි බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවා මේ කුසල් සිතෙවෙල්ලේ තියෙන ගුණාංග මොනවාද කියලා හොයලා බලන්න. ඒක අපි බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනකොට පින්වතුනේ මෙතන ගුණාංග 34ක් මෙතන පිළිටනවා. අන්න ඒවා එකින් එක අවබෝධ කරගන්නවා. ඒවට කියනවා අපේ අභිධර්ම වචන වලින් නම් කියනවා චෛසික කියලා. ඒ චෛසික අපි ක්‍රමයට හෝ වේවා යම් ක්‍රමයකට හෝ වේවා ගුණාංග ක්‍රමයට හෝ වේවා අපිම වටහා ගන්නවා. ඉතින් ඒ වගේම දැන් අපේ කෙනෙකුට කියනවා අපි මන් තරහ ගියා කියලා. තරහ ගියාමත් එතනක් තියෙනවා ඒ තරහ කියන සිතුවිල්ල ඇතුලේ ගුණාංග. ඒවා 18ක් 20ක් තරම් ගුණාංග පිළිටනවා. ඒ වගේම වෙනත් කුසල හේතුවිල්ලකත් ඒ වගේම භවනාමය කුසල හේතකත් අර වගේ ගුණාංග 34ක් දක්වා පිළිටනවා. මෙන්න මේවා සඳහා මනස පුහුණු කරවා ගන්න. ඒ පුහුණු කරවනකොට මනස ඒ පිළිබඳව ටිකෙන් ටික අවබෝධ වෙලා ගැඹුරු අවබෝධයක් මනසේ හට ගන්නවා. එහෙමනම් කලින් මං හිතන් හිටියේ මගේ හිතයි මමයි මේ දේ කරන්නේ දැන් තේරෙනවා මේ සිතෙවිල්ලයි සිතෙවිල්ල ඇතුලේ ධර්මතා ගොඩකොයි මේ සිද්ධාන්තය කරන්නේ කියන එක තේරෙනවා අන්න ඒ විදිහට මනස පිළිබඳවත් ධර්මතා ගොඩක් පිළිබඳවත් ඒවා ක්‍රියාදාමයක් තියෙනවා පින්වතුනේ මේ යම් විදිහකට අපිට ඕන ක්‍රමයෙන් නෙමෙයි කරන්නේ ලෝක සිද්ධාන්තයක් තියෙනවා ක්‍රියාදාමයකට අනුවයි සිද්ධ වෙන්නේ මේ ධර්මතා ගොඩක් නිකාං වෙනවා නෙමෙයි මේ චිත්ත සිතෙවිලි ධාරාවක් ක්‍රමයක් තියෙනවා වැඩ කරන ක්‍රමයක් දැන් බලන්න මේ නවීන තියෙන උපකරණ තියෙනවානේ මේ උපකරණ අතර බලන්න මේ පරිගණක යන්ත්‍ර වගේ දේවල් තියෙනවානේ යන්ත්‍ර වගේ දේවල් වැඩ කරන ක්‍රමයක් තියෙනවා ඒවට කියන දත්ත සැකසීමයි කියලා. ඉතින් මේ දක්තයන් වැඩ කරන ක්‍රමයක් තියෙනවා. අපි කියනවා දැන් මේක ක්‍රම වලින් කියනවානේ බෙට් වලින් 8යි 16යි 32යි ඔය විදිහට කියනවානේ. ඒතරෙත් 32න් 32 කඩලා තියෙන තරංගය ඒ 32න් 32 කඩලා තියෙන තරංගය එක පෙළකට වැඩ කරනවා. මේක තමයි අපි කියන්නේ කම්පියුටර් වැඩ කරනවායි කියලා. මනසත් ඒ වගේමයි. චිත්ත වේති තමයි වැඩ කරන්නේ. ඒ ක්‍රමයේ වටහා ගන්න ටිකක් අමාරුයි. නමුත් කාලයක් තමන් ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්නකොට වටහා ගන්න පුළුවන් වෙනවා. නැවත නැවත මෙනෙහි කරනකොට වටහා ගන්න පුළුවන් වෙනවා. ඒකන කරුණ හොයලා දැනගන්නකොට වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ සිතුවේලි පිළිබඳවත් ගැඹුරෙන් අපි පුහුණු වෙනවා. මෙහෙම පුහුණු වේ පවතිනකොට මනස හොඳටම සැහැල්ලු වෙනවා. අවබෝධය වැඩි වෙනවා ඒ වගේම තමන්ගේ සිතේ ස්වභාවයත් අනුන්ගේ සිත්වල ස්වභාවයත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා මේකට කියනවා නාම කර්මස්ථානය කියලා එහෙම නැත්නම් මේ හිතයි මේ හිතේල කියලා යන්තම් දැනගත්තා කියලා පින්වතුනි කෙලෙසේ තුනිය කරන්න බෑ දැන් බලන්න එහෙම භවනා කරපුවා අපිට ඕන තරම් හම්බුලා තිනවා අපි ගාවට එනවා එහෙම මාර්ගඵලයි කියාගෙන ඉනවා නමුත් සිතෙවිල්ලවත් අඳුරගන්න නැහැ මේ රූපයක්වත් අඳුරගන්නේ නැහැ මාර්ගඵලයක් කියන්නේ නැව තාමත් ලෝභය හිමමයි දේසය හිමමයි මෝහය හිමමයි මාන්නය හිමමයි ඒවා ගැලවෙන්නේ නැහැ ඒවා ගලවන්න ශක්තියමන්ත නැහැ අර අවබෝධය නැත්නම් හැබැයි මේ අවබෝධය තියෙන කෙනාට අර ඒවා ගලව ගන්න එච්චර අමාරු නැහැ හොඳට ඒ අවබෝධය හදා ගන්නවා ඒ අවබෝධය හදනාම නාම පිළිබඳව ගැඹුරු අවබෝධයක් හදා ගන්නවා ඒ අවබෝධය හදනාම පස්සේ එයාගේ සිතුවිල්ල ඇතුලේ තියෙන දේවල් ඒ ගිලා බහගත් දේවල් ලෝභයේ දිත්තේ මාන්නේ ආදී දේවල් ගලව ගන්න හරියම ලේසි. අන්නේ අවබෝධය නම් පළමුවම අත්‍යවශ්‍ය කාරණාවක් මේ දෙක පැහැදිලි අවබෝධ වුණා නම් ඒකට කියනවා නාම රූපයන් පිළිබඳව පැහැදිලි අවබෝධය කියලා. මේකට තව වචනයකින් අපි කියනවා පැහැදිලි පරිපූර්ණ අවබෝධ වුණා නම් කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒත් එහෙමනම් මේ කයයි මේ හිතයි කියලා මේක මදි. ඒ දෙත් වැදගත් වෙනවා. නමුත් මේක පරිපූර්ණම සියල්ල අවබෝධ වෙන්නට ඕනේ. පරිච්ඡේද කියලා කියන්නේ සියල්ල පරිපූර්ණ අවබෝධ වෙන්නට ඕනේ. නාමය පිළිබඳව සියල්ල, රූපය පිළිබඳව සියල්ල අවබෝධ වුණාමයි නාම රූප පරිච්ඡේද. ඒකත් සුළු මොහොතක් මැදි. දැන් අද අවබෝධය හෙටත් තියෙන්න ඕනේ. අනිද්දාත් තියෙනවා. දිගට අල්ලා හිටින්නට ඕනේ. එහෙම දිගට අල්ලා හිටනවා නම් තමයි ඒක ඥානයක් බවට පත් වෙන්නේ. මේ මොහොතේ චුට්ටක් අවබෝධ වුණා. ආයෙ නැති වෙලා ගියා. එහෙම නැක ඥානයක් නෙමෙයි තාම පොහුණුවක්. පොහුණුවක් විතර ඥානයක් කියන වචනේ ගන්නෙ නෑ. ඒකට පොහුණුවක් විතරයි විපස්සනා පොහුණුවක්. මේ පොහුණු වෙලා නිතර ගන්න පුළුවන්. නාම රූප පිළිබඳව අවබෝධ නිතර ගන්න පුළුවන්. නිතරම ඉන්න පුළුවන්. එහෙමනම් ඒක තමයි ඥානයක් කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් මේ වෛද්‍ය වෘත්තිය පිළිබඳව හොඳ අවබෝධයක් හදාගත්තා. එහෙමනම් අවබෝධ වෙච්ච දේ දැන් මතකයි හෙට අමතකයි නම් වැඩක් නෑනේ. ඒක ඥානයක් වෙන්නේ නෑ. දැන් අවබෝධ වෙච්ච දේ හෙටත් පුළුවන් ඒ විදිහට බෙහෙතක් දෙන්න අනිද්දාත් පුළුවන් අන්න ඒක තමයි ඒ වෘත්තියේ තියෙන නුවණ ඒ වගේම තමයි නාම රූපයන් පිළිබඳව අපේ දර්ශනය හැම වෙලේම අපිට ඒක යොදා ගන්න පුළුවන් යම් තැනකට ඕනෑම තැනකට යොදා ගන්න පුළුවන් ලෝභයක් ආවත් දේශයක් ආවත් මෝහයක් ආවත් මාන්නයක් ආවත් කෙලෙසයක් ආවත් යොදවා ගන්න පුළුවන් සත්‍යය තමයි ඥාණය කියලා කියන්නේ මේ ගැඹුරේ වගේ හිතන්න පුළුවන් නමුත් පින්වතුනි අපි මේවා කරලා මතු කරලා ගන්නට පුළුවන් මේ විදිහට ඥාණය මතු වුණාම මේකට කියනවා නාම රූප පරිත්‍යඥාණය. ඉතින් මේ නිවන් දකින්න අදාළ මූලික ඥාන සැකසීම තමයි මේ නාම රූප පරිත්‍යඥාණය කියන්නේ. තව මේ ප්‍රශ්නෙට අදාළ තව කරුණු තියෙනවා. ඉතින් ඒක ඉදිරි ඥාන පිළිබඳවත් අපි ඉදිරියේදී විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණෙන් තේරුම් කරගන්න මේ නිවන් මාර්ගය කියනකොට අපේ සමාධිය අවශ්‍යයි, සිත එකඟ භාවය. ඊළඟට මේ පරමාර්ථ රූපය පිළිබඳව අවබෝධය අවශ්‍යයි, පරමාර්ථ නාමය පිළිබඳව අවබෝධය අවශ්‍යයි. ඒ වගේ සම්බන්ධතාවය පිළිබඳව අවබෝධය අවශ්‍යයි කියලා තේරුම් කරගන්න. ඉදිරි කොටස් පිළිබඳව අපේ මේ පින්වතුන්ගේ ඉල්ලීම අනුව කරුණු විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ ධම්ම මඟ හරි ආකාරයෙන් පෝෂණය කරගෙන පාරමී පූර්ණය කරගෙන නිවන් දක්ින්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ ධර්ම ශ්‍රවණය කළ කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා පුණපන් භවයක් වාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සුවසේ පාරමී පුරා ගන්න සුවසේ නිවන් ආબોධ කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පිහිටයි.